අපි ධර්ම සාකච්ඡා ආරම්භ කරමු. අද ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරගෙන විග්‍රහ කරලා ගණ්ඩ බලාපොරොත්තු වෙමු. මේක ප්‍රඥා තියෙනවා. එක් අවස්ථාවකදී බුදුන් වහන්සේ ආනන්ද තෙරුන්ට දේශනා කර ඇති කරුණක් මා අසා ඇත්තෙමි. එනම් උන්වහන්සේට කල්පයක් වුවත් ජීවත්විය හැකි බවය. නමුත් ඒ අවස්ථාවේදී ආනන්ද තෙරුන් වහන්සේට ඒ සඳහා ඉල්ලීමක් කිරීමට අවස්ථාව අහිමි කළේ මාරාවේසේකින් බව අසා ඇත. මේ සත්‍යයක්ද කියලා මේක ප්‍රශ්නයක්. තවද මෙලෙසින් මාරයා අපගේ අපටත් ආවේශ වී අපගේ නිවන් මඟ ඉවතට ගමන් කරවීමට උත්සාහ කළ හැකිද? එසේ හැකියාවක් තිබේ නම් සිත මුලාවට පත් නොවී කටයුතු කිරීමට අප කළ යුත්තේ නොනින් කටයුතු කිරීමද? නැතහොත් නුවණත් සමග වෙනත් ශක්තියින් භාවිතා කළ යුතු වේද කියලා මේ ප්‍රශ්න කිහිපයක් අහන්න. ඉන් දේශනා වෙන සඳහා වෙනවා සතර ඉද්ධිපාද වැඩූ කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් හෝ ඊට ආසන්න වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන් යම්කිසි විස්තරයක් තියෙනවා. හැබැයි කල්ප කියන වචනේ ඉස්සෙල්ලා තෝරාගන්න කල්පය මොකද්ද කියලා. දැන් ගොඩනගෙන කියන අනේටි එදා ආරාධනා කරන් අදත් බුදුහාඳුරගිට දකින්න වැඩ ඉන්නවනේ කියලා මෙහෙමත් බලාපොරොත්තුකින් අදෝනාවක් කියනවා. බොහොම සන්තෝෂින් ඉන්නේ එදා එහෙම ආරාධනා කරන කල්පයක් වැඩ ඉන්නවා. අපිට උද්දාන රහතේ අදත් දකින්න තිබුණානේ මෙහෙම කියලා කතාව. ඒ කල්පය කියන එක හොඳින් තේරුම් ගන්න ඕනේ. එක විට බුදුවරයන් වහන්සේලා දෙනමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. බුදුවරු දෙනමකට ලෞත්‍රා බුදුරයන් වහන්සේලා දෙනමක් එකසක්වලේ එක විට පහළ වෙනවා කියන එක සිද්ධ නොවන ධර්මතාවයක් කියලා දේශනාවක පැහැදිලිව තියෙනවා. මේ කල්පය කියන එක වරද්දලා තේරුම් ගත්තහම මේ කල්පෙට බුදුවරයන් වහන්සේලා පස් දිනක් පහළ වෙනවා. කපුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී කියලා බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා කියලා දේශනාවේ තියෙනවා. මේ බුදුවරයන් වහන්සේලා දෙනවක් එකට ඉන්නේත් නැහැ. එනම් මේ කල්පය අවසන් වෙන්නේ ඉස්සෙල්ලා තවත් බුදුරයන් වහන්සේලා පහළ වෙනවා. දැන් උන්වහන්සේ පහළ වෙන්නේ කොහොමද? මේ බුදුන් වහන්සේ කල්පය අවසන්කන් හිටියෝ. මේ මහා භද්‍ර කල්පය අවසන්කන් ඉන්නවා කියලා අදහස් ගත්තොත් එහෙම. ඒකාන්තයේ විවරණ අරන් ලබලා පුරුදුලා ඒකාන්තයේ සිද්ධ වියේ ඉතමයි. උන්වහන්සේට මේ කල්පයේ තුලම ඊළාට ඒකාන්තයේ බුද්ධාන්තයේදී බුදු වෙන්න ඉන්න උත්තරයන් වහන්සේ. එම් කල්පයක් කියලා හිතා ඉන්න අපි හිතාගත්තොත් එහෙම මේ ලෝකේ කල්පයක් තුල මේ කාලේ වෙනකන් ඉන්නවා කිව්වොත් එහෙම කල්පාවසාන වෙනකන් එහෙම කිව්වොත් එහෙම බුදුරු දෙන්නේ ගුණත කරේ ඉන්න වෙනවා. දැන් මේ කල්පේ මොකද කියලා ඉස්සරහ තෝරා ගන්න ඕනේ. ඉතින් මේ අවවාගේ අදහස් තේරුම් ගන්න බැරුවාම විවිධාකාර මත දරනවා එක එකනා. සාමුදුරු සමහර මම අහලා තියෙනවා. ওই විදිහ කතා කියනවා. එහෙම ආරාධනා කළා නම් අදත් බුදුහාඳුරේ වැඩ ඉන්නවනි. ඒ රදී මොන අදහසකින් කියන්නේ කල්පයක ඉනිකවත් තෝරා ගන්න නැතික. මේ කල්පයක් කියලා කියන්නේ යම් කාල ප්‍රදේශයක් කියන එක. මේ හැම දෙයකටම කල්පයක් තියෙනවා. කල්පයක් කියන්නේ යමේ උපන්නු යම් සම්මතියකින් හඳුන්වනවා නම් ඒ සම්මතියෙන් හඳුන්වන්න බැරි වෙන දවසට ගෙවි යාමක් සිද්ධ වෙන දවසක් තියෙනවා. කවදා හරි කාල සීමාව. ඒක එක කල්පයක්. අපි යම්කිසි දෙයකට සම්මතයේ නමක් පනවා ගන්න. ඒ පනවපු සම්මත නමකී යමක් හඳුන්වනකොට ඒ නමින් තවදුරටත් හඳුන්වන්න බැරි දවසක් එනවා හැම වස්තුවකටම. අන්නේ වස්තුවට හිමි කාල ප්‍රදේශයට කියනවා ඒකේ කල්පයක්. ඒ කල්ප කිව්වහම හිතා ඉන්නේ මොකද කල්ප සිද්ධිය ගැන විග්‍රහ කරන්නේ ලෝකේ කල්ප ගැන අහලා තිබිලා තියෙනවා මේ බුද්ධාමි තනින් තනින් විස්තර කියනකොට. ඉන්නේ කල්පයක් මහා කල්පයක් කියන්නේ මෙච්චර විශාල කාලයක් කියලා අහුව ඒ කොරසක් අරගෙන මේ ලෝකයේ පිළිබඳව කල්පයක් අරගෙන ඉවරලා එහෙම කතා කරන්න කියලා එයින් මෙහා කල්පය ගැන විග්‍රහයක් දැන් නැතුව ගියාට පස්සේ කල්පයක් කිව ගම අනිදි කොච්චර ලෝ කාලයක්ද කල්පයක් කියන්නේ කියලා එන්න අදහස් ගන්න. ඊයේ කල්ප කියන වචනේ පෙන්වන්නේ යමකට පෙන්වන කාල ප්‍රදේශේ. එන කාල සීමාව කියන එකයි. යම් කිසි සතෙක් වෙලා උපදිනවනම් නැහේ සදාගේ ඒ සත්ත සම්මතයෙන් උහුට නමක් දාන බල්ලා නම් බල්ලා කියන. ඉතින් බල්ලා ඉපදිලා නැත්නම් කොච්චර කාලයක් මෙහින් බල්ලෙක් කියලා කියන්න පුළුවන්. ඒක මැරෙනකම්. ඉතින් මැරිච්ච බල්ලෙක් කියන්නේ බල්ලා මැරිලා කියන දවසක් කියනවා. එදාට බල්ලා කියන වචනේ හාවිතා කරගෙන දැන් බලු කුණක් කියන්නයි වෙන්නේ. මිනිහෙක් ඉන්නවා. මනුස්සයා කියලා ඉන්නවා වයසට ගිහිලා බුදියාගෙන ගොරෝ ගොරෝ ඉන්නවා 50 දින වෙලා. එතරම් මනුස්සයෙක් කියලා. ආ මනුස්සයා බලා තා පොඩ්ඩකින් ඉවරයි. දැන් මේ මනුස්සය කියන්නේ මෙන්න මෙරිච්ච වලමිනියා. දැන් කියන්නේ වලමිනියා කියලා. අර සම්මතයක් වෙනස් වෙන තැන යමක් යම්කි සම්මතයකින් පවත්තන කතා කරනකොට ඒ සම්මතයෙන් කොච්චර කාල සීමාවක් තුළ කතා කරන්න පුළුවන්ද වෙනස් වෙ කියන ක්‍රියාදාමයේ තුල. අන්නේ සම්පීඩනයට ගත්තාම ඒක කල්පයක්. ඒ කල්පයේ විවිධාකාරයි. දැන් මිනිස්සෙක් වශයෙන් ඉපදිලා හිටියොත් ඒ මිනිස්සෙක් වශයෙන් උපත්යක මේ කාලේ අවුරුදු 120ක් වැනි කාලයක් තමයි පොදුවේ සම්මත කරගෙන තියෙන්නේ ඉන්න පුළුවන් කියලා මිනිස්සු වැඩිම කාලේ. 120ක් තව නම් ආසන්න කීයක් හරි අවුරුද්දක්මාරක් ඉදී වැඩිම වුණා. එම මනුස්සයා කියන වචනේ ගිහිලා මනුස්සයා මරාට පස්සේ දැන් මනුස්සයා කියන්නේ වෙන මලවිනියක් කියන්නේ වෙන. සම්මතේ කතා කරන්න බැරි ඉක්ම යන දව. අන්නේ ඉදාටනිකන්ගේ කාල සීමාව කැටි කරගත්තා මේකට කියනවා කල්පයක්. කල්පයක් හෝ තව ටික කාලයක් කියන්නේ අවුරුදු 120ක් හෝ ඊට වඩා ටික කාලයක් ඉඳ පුළුවන් කියන එක. ඒ මේ කාලේ කල්පේ. සමහර කාලයක් තියෙනවා මේ මනුස්සය වෙලා වඩනහම මේ ලෝකේ ආරම්භ කාලේ සතර මහා භූතයන්ගේ විවිධාකාර අවස්ථා වල දුර්වලතාවයන් ප්‍රබලතාවයන් ඇති වෙන කාල සීමාව යෝග ස්වභාවයක් තියෙනවා. මිනිස්යා දසකුසලයෙන් වර්ධනය වෙලා ඉන්නකොට දසකුසල් සහගත වෙලා වැඩි වෙලා ඉන්නකොට ඇති වෙන දූෂිතාවය නිසා මේ සතර මහා භූතයන්ගේ බලය දුර්වල කරනවා ක්‍රියාකාරීත්වය දුර්වල කරනවා. ඒක ස්වභාවයක්. එහෙම වුණොත් ඒ කාලේ උපදින ශරීර සත්තුන්ගේ ශරීර මිනිස්සුන්ගේ ශරීරවල වැඩි කල් පවත්වන්න බැහැ දුර්වලතාවය නිසා ආයුෂ අඩු වෙනවා. එතන කල්පේ කාල සීමාව ඒ කාලෙට සම්මත වෙනවා 120 කාලේ මේ හොඳ තීක්ෂණවදී දස අකුසල් නොකරන කාලයක් තියෙනවා පොදුවේ මිනිස්සු ඒ කාලෙට ඉතින් යහපත නිසා ඒ පුණ්‍ය ශක්තිය නිසා සතර මහා භූතයන්ගේ දැන්නම් ඔය වාතය පස ජලය ගින්න කියන මේ හතරේ ශක්ති විශේෂයක් තියෙනවා ඒක ප්‍රබල වෙනවා ඒ ප්‍රබල ශක්තියෙන් හටගත් ශරීර අසංඛ්‍ය කල්පේ අසංඛ්‍යකුත් තියෙනවා අවුරුදු අසංඛ්‍යයක් කියන කාලයක් ඒ කාලේ කල්පේක මිනිස් කල්පේ මිනිස් ආයුෂ කල්පේ අවුරුදු අසංඛ්‍යයක් මේ කාලේ අවුරුදු 120ක් ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් ජීවත් වෙනා මිනිහෙක් වශයෙන් කාල ප්‍රදේශය කොච්චරද කියන එකයි ඒ වගේම මිනිස් කයක් ජීවත් කරනවා නම් ජීවත් කරන්න පුළුවන් වැඩිම ආයුෂ අවුරුදු 120ක් මේ කාලේ ඉතින් ඒ කාලේ අවුරුදු 120ක් ගිහිල්ලා 120න් පස්සේ තවත් ටික කාලයක් ඔන්නම් ඉන්න පුළුවන් අවිඥා සතර ඉදපාද වැළවූ කෙනෙකුට ප්‍රබෝධ කරලා ශරීරේ. ඒක පොඩි ශක්ති විශේෂයක් තමයි අවිඥා බලලාවි ශක්ති විශේෂයක්. සතර ඉදිපාද කියන්නේ වැළුවායිට. අන්න එහෙම කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා ඉන්නේ බුදුරන් වහන්සේ සතර ඉදිපාද වැළු අග්‍ර උත්තමයන් වහන්සේ නිසා ආනන්දහාමුදුරන්ට ওই කාරණේ කියා සිටියා. නමුත් ඔය අවස්ථාව වෙනකොට ලෝත්‍රා බුදුරන් වහන්සේ නමුත් බුද්ධත්වයට බාධා කරන්න බැරි වුණාට ඉතිරි වෙලා තියෙන විවිධ කර්ම ශක්තියින් විවිධාකාර අවස්ථාවල එනවා. විරුද්ධ කාර්යයකට විරුද්ධ වෙන්න නිකන් බැරි වුණාට. එහෙම කර්ම ශක්ති අවස්ථාවක් ආපුහම ජීවිත හානියක් කරන්න බෑ. නමුත් විවිධාකාර විදිහට පෙනී සිටින දීලන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුරන් වහන්සේට මාර්යාට මරන්න බෑ. මාර දිව්‍ය පුත්‍රයාට වෙන යම් උපක්‍රමයක් හදලවත් ලෝතරා බුදු කෙනෙක් මරන්න බෑ. හැබැයි ඉල්ලීමක් කරන්න හේතුවක් තිබුණා. හේතු සහගතේ කාරණයක්. දැන් අපි කවුරුන් හරි විරුද්ධ කාර්යයෙන් නැගී හිටනාට කැමති නැහැ. මොන විදියෙන් හරි ඔහු අතුරුදහන් වෙලා යනවා නම්, මැරිලා යනවා නම් අපි හිතුව ලොකම විරුද්ධ කාර්යයක් වන්න ඉවරයි. ඒකට හරි කැමති. ඒ වගේ මාර දිව්‍ය පුත්‍රයා මේ ලෞකික සම්පත්තියම අග්‍ර කරගෙන ඒක වර්ණා කරගෙන මේක දාලා හිටන් නිවන් දකින්නවා කියලා මේ ජීවිතය ඇති කරගන්න එපා. අධ්‍යා විනාශ කරගන්න එපා. කොයිතරම් හොඳට සන්තෝෂයෙන් ඉඳ පුළුවන්ද කාම සම්පත්තියේ මිදගින්න ක්‍රමවේදයක් තියෙනවාද? ඒ ක්‍රමයේ කරලා එහෙම ජීවත් වෙන්න ලකු. කියලා බොහොම ආදරෙන් මිනිසුන්ට එයා දන්න බණ කියනවා. ඔප්පු කරලා පෙන්න අපි කොච්චර සැප සම්පත් ඇතුව ඉන්නවද? අපි සැප සම්පත් ඇතුව හිටියේ මිනිසුන්ට යහපතක් කරලා දුක සැප බලලා හොඳ දේවල් කරලා පින්දහම් කරලා ඒ දරු පාලම් දාලා ඒ වගේම මං මාවත් හදලා දීලා ගෙවල් දොරවල් හදලා දීලා කණ්ඩ බොන නැත්නම් ඒවා සකස් කරලා දීලා උදිවද විවිධ උදව් උපකාර කරලා දන් දීලා මේවයි කරලා තමයි අපිත් මේ මහා සම්පත්තිය ලැබුවේ. ඉතින් මේක අධ්‍යක්ීම් සහිතව සම්පත් ලබන ක්‍රමයක් නිසා දුකයි දුකයි කිය කිය ඉන්නතො සැප වෙන්න මගක් තියෙනවා ඒ මග අනුගමනය කරලා සැපෙන් ඉන්නකො මොකද මේ ඔක්කොම අධ්‍යාය විනාශ කරලා නිවන් දකින්න කියන එකක් කරගන්න. ඕක තමයි මාර බණ. ඕක තමයි හුඟ දෙනෙක් කැමති. ඉතින් ඊට විරුද්ධ වෙන යමක් ඇත්නම් ඕකට හරි අකමැති. අනේ ඉතින් එහෙම සැප සම්පත් විඳින්න පුළුවන් දෙයක් ජීවිතේ වර වුණොත් කියලා. ඇති වෙනවා එක්තරා විදිහක හිතේ විසිප්තතාවයක්. මාර බණේ හැටි ඒකයි. මේ මාර බණට මේ ලෝකයා සත්වයා කැමති. කොච්චර හරි ඉල්ලන්නේ මරු දේවල් වල ඉන්නේ. මරු කාර් එකක් ගන්න ඕනේ, මරු ඊඩමක් ඕනේ, මරු ගෙයක් හදා ගන්න ඕනේ, මරු ඒවට නෙවෙයි කැමති. මේ ඉස්සරිනම් කැමති දේ ඕක. ඔකට මරු කියන්නේ මහා භයානකයි කියලා වේවුලනවා. ඕ මරු ආවා කිව්වොත්. මරුව පස්සේමයි දුවන්නේ. ආවනම් හරි සන්තෝෂේ උඩ පැනලා බාර ගන්න. නැවත අපි හිතන්නේ මරු ආවොත් එහෙම ලේවල ගිහිමරයි කියලා මරුව දැක්කෝ. මරුව පස්සේ ගිහින් තමයි මේ සන්තෝෂයෙන් ඉන්නේ. මරුවගේ උගුලේ තමයි ඉන්නේ ඉඳගන්නේ. මරු කාර් එකක් ඕනේ. මරු ගයක් හදා ගන්න ඕන. මරු ඉඩමක් ගන්න ඕන. ඉතින් මරු රස්සාවක් හොයා ගන්න ඕන. ඉතින් ඕක කොහොම හදා මරේ මරු කියලා. තවත් හොඳයි. මරුවයි කරේ ඉතින් මරේ වරු වුණා. ඉතින් මරුවට බය නැහැ මිනිස්සු හරි ආදරේ. මරුවා එක ඉන්නමයි කැමති. ඉතින් අපි බුදුන් එක ඉන්න කැමති කිව්වට එහෙනම් මරුවගෙන් අයින් ගියන් කිව්වා. මට මරු කාර්යෙකුත් නැහැ. මරු ගේකුත් නැහැ. මරු ඉඩමකුත් නැහැ. මරු රස්සාවකුත් නැහැ. මරු ගයි එකක්වත් නැති වෙන අනේ හැමනම් බෑ කියලා. ඒ තමයි බුදුන් ඉන්න තැන. මරු නැති තැන. එහෙනම් මරු එකලා අයිමු සද්ද නැතුව. පස්සේ බුදුන් එක යන්න බලමු. ඒ මොකද? අවිද අපේ පරම්පරාවේ ආගම බුද්ධාගමනේ. ඒකට විරුද්ධව කතා කරලත් බය අපායයි කියලා. ඒකින්ද අපි ඒකට සද්ද නැතුව ඉමු. සද්ද නැතුව හොරේම මරුත් එකලා ඉමු. බලාපොරොත්තු ඕක. ඒ මරු එක තරහ නෑ මිනිස්සු. නැවත් මේ සාහිත්‍ය පොත්වල මරුවා කියන්නේ මහා කැවුම් ගෙඩියක් වගේ මූණක් තියෙන, කළු වෙච්ච මූණක් තියෙන, ඇතිලියක් වගේ කළු වෙලා ඉන්න එක කියයිනම් ඔය හදලා තියටන් අර ඇදලා තියෙන චිත්‍රවල විකෘති කරලා. මරු දැක්කනම් එහෙම හිත වසඟ වෙනවා. මාර දෙවඟනම් එන තණ්හාව ඇති රඟා කියන්නේ දැක්කනම් එහෙම. පිරිමියේ දැක්කනම් හදවත පැයිලා වැරෙනවලු. ඒ ආස්වාදී ලබා ගන්න දෙවරු. එච්චර සුන්දර, එච්චර ලස්සන ප්‍රියමනාප කොලසක් ඔය කියන්නේ. නමුත් ඇදලා තියෙන්නේ මහා යස්සනිය වගේ විකෘති කරපු ඇඟවල් දාලා අර චිත්‍ර ශිල්පී ඇදලා තියෙන්නේ මේක විකෘතියක් පෙන්වන්න. මාර්යා පැත්තක ඉන්නකොට මූණ ඇදලියක් වගේ හදාගෙන කළු කරගෙන ඇද කුද ගැහිජ් එකේ හැදලා ඇදලා පෙන්නලා අන්න මාර්යා කියන්නේ. මාර්යා කියන්නේ බොහෝම ලෝකෙින ඉහළම සුන්දර පුද්ගලයෙක්. දැක්කොත් එහෙම හිත වසගෙනවා, වසීකෘත වෙනවා. ඒ තරම් පුණ්‍ය ඉන්දියක් ඇතුව ඉන්න කෙනෙක්. ඉතින් එතකොට මෙතන මේ පෙන්වන්නේ මොකද්ද? මේ මාර්යාගේ බලපෑම නිවනට විරුද්ධයි. නිවනට විරුද්ධ නිසා බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හිටපු අවස්ථාව වෙනකොටම වැඩේ වරදින්න ඉන්න මගේ විශේෂිත විරස්වන විෂයක් මේ ලෝකේ වැඩක් නැහැ, මේ ලෝකේ දුක් ගොඩක් කියලා පෙන්වන එකක් එනවා. මට ඒකට විරුද්ධව කතා කරන්න වචන නැහැ. තර්කවාද කරන්න බැහැ. දැන් මේකට විරුද්ධව කරන්න දෙයක් නැහැ. හැබැයි මේකට නැමුණොත් මගේ විශ්ේ ඉක්මවනා විශාල පිටිසක්. මට ලැජ්ජයි මං කියනවාට ඒක වරු කියලා කියනවනම්. අන්න ඒ වගේ අදහසක් අරගෙන මොකද කරන්නේ? විදහාර කිහින් පිරිනවා පාන කියන්න ඕන. දැන් ඉතින් උන්වහන්සේ බුදු වුණානේ. ඒක මට නැහැ කියන්න බෑ. මගේ බල ඔක්කොම ඉක්මෙව්වා. මං විරුද්ධව කරන හැම බලයක්ම, මගේ පුණ්‍ය ඉන්ද්‍රිය කරන හැම එකක්ම දූවිලි පොදක් වගේ මහා වෙරක් ළඟ. මොන බලයද මට තියෙන්නේ? වෙන්නම් කරන්න දෙයක් නැහැ ආරාධනාවක් අකලා බලන්න ඕනේ කියලා ගිහිල්ලා ඉතින් අනේ ස්වාමීනි ඔබ හන්දිදී බුදුනාන ඔක්කොම හරි දැන් ඉතින් ඔබ හන්දිදී පිරිනමන පාන කියලා ඉල්ලීමක් කළා ඒ රාජි බුදුනාන වහන්සේ යම්කිසි තීන්දුවක් දුන්නා මාරේ මම පිරිනමන පාන දවසක් තියෙනවා ඒ දෙයක් කාලේ ඔබටම කාටවත් මාගේ පිරිනමන පෑම බලාපොරොත්තු වෙන්න බෑ මොකද්ද කාරණේ මේ මාගේ සාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසක් ඉන්නවා මෙන්න මේ සිව්වණක් පිරිසම අධර්මයා දුටු තැන ධර්මයෙන් කරුණු පෙන්නා අධර්මයේ යටපත් කර ධර්මයේ නගා සිටවන්න දක්ෂ වෙනතුරු අවිනයා දුටු තැන විනයෙන් කරුණු පෙන්නා අවිනේ යටපත් කර විනය නගා සිටවන්න දක්ෂ වෙනතුරු මාගේ පිරිනමන පෑම බලාපොරොත්තු වෙන්න එපා යම් දවසක මාගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිස අධර්මයේ දුටු තැන අධර්මයේ අධර්මයේ හැටියට පෙන්නලා ධර්මයේ ධර්මයේ හැටියට වෙනා ධර්මයේ නගා සිටවන දක්ෂ වෙනතුරු ඒ වගේම අවිනේ අවිනේ හැටියට පෙන්නලා විනේ විනේ හැටියට පෙන්නලා අවිනේ යටපත්තරේ විනේ නගා සිටවන දක්ෂ වෙනතුරුයි මගේ මේ බුද්ධත්වයේ පැවැත් ඊට පස්සේ මට අවශ්‍ය නැහැ ඉන්නේ ඒ තාකල්න බලාපොරොත්තු වෙන්න එපා මම පිටුම් පානවා කියලා ඔය වචනේ දුන්නට පස්සේ ඕක හිතේ තියන්නේ කවද්ද මේකට අවස්ථාවක් එන්නේ කිය කිය බලා ඉන්නකොට උන්වහන්සේට 80 අවුරුද්ද යනකොට ওই ටික සිද්ධ වෙලා ඉවර බව හේතුවතු දැනගත්තා. ඔන්නේ අවස්ථාවේ ඉල්ලීම කරන්න තමයි බලාගෙන හිටියේ. ওই අවස්ථාව වෙනකොට කාමරාග ව්‍යාපාද දුරු කරලා නැහැ. සතර අපාගත වෙන පැත්තට ඇති කරලා සෝවාන් වෙලා හිටියේ විතරයි හිටියේ ආනන්දාමතුරු. ඒසා යම්කිසි මාර වසගීක අදහසක් දෙන්න පුළුවන් මනසට හිතා ගන්න බැරි වෙන්නේ. හැබැයි නිකම්ම නෙමෙයි ඒක හේතු ඇතුවයි ඒවා ඉදින්නේ. ඒ කාල සීමාව තුළ උන්වහන්සේගේ ජීවිතය පැවැත්වීමට අවශ්‍ය කාරණා ටික මේ මේ ඒ පැවැත්වීමේ කළ යුතු බුද්ධ කාර්ය සම්පූර්ණ කළා ඉවරනා. ඊට පස්සේ උන්වහන්සේගේ ඒ කාරණේ පවත්තන්න හැකියාව තිබුණාද? මොනවා හෝ හේතුවකින් ලෝකයාගේ යම්කිසි මේ අහිමිකමකින් හෝ ඒ කාලෙන් එහාට ඉන්න පැවැත්මට හේතුකාරකයක් තිබුණෙත් නැත්නම් සංසාරෙත් මොනවා හරි කරලා තිබිච්ච කර්ම විපාකයකුත් තිබුණා නම් ඔන්න ඔයගේ අවස්ථා සම්පීඩනයක් ආපුහම මාන දේවිය පුත්‍රයාට තවත්තාවක් ලැබෙනවා තමන්ගේ වලේ මේ මොහොතේ ඒකටම ක්‍රියාත්මක කරන්න. හැබැයි බුදුන් මරන්න බෑ. අන්නර ආනන්ද හාමුදුරන්ට අමතක කරන ගති ලක්ෂණයක් කරන්න පුළුවන්කම තිබුණ අවස්ථාවක ඇති. කර්ම බලවේගයන් නිසා සිද්ධ වෙන දෙයක් ඒක. ඒ නිසා තමයි මේ නිහඬතාවයේ ඉන්න ගුණේ කර කියා ගන්න දෙයක් නිත්‍ය නෑ මතක නෑ. දැන් අද වුණත් යම් පිළිගෙන මහා ශෝකය සංවේගයක් එහෙම ඇති වුණොත් අනේ මන්ද මට තේරුම් ගන්න බැහැ මොකද්ද කරන්නේ කියලා අපි කොච්චර කියනවා. දැන් මේ මාර බලවේගයක් කියනකොට හැමිලියම වසවාති මාරයා කියලාත් මේක විග්‍රහ කරන එකක් විතරයි ඒක. මාර බලවේගය එකක් තමයි වසවාති මාර බලවේගය. පංචකාමී ආදී පදුට්ඨ මාර කියන වචනේ නෝ පෙන්නන දුෂ්ට මාරය කියන. කාමයක් මාරයේ හැටියට පෙන්නනවා. ලෝකයක් මාරයේ හැටියට පෙන්නනවා. ඒ වගේ අபிසංකාර කියලා තියෙනවා. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර කියලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන සංඛාර වලටත් මාර කියලා වචනයක් මාරය කියලා වචනේ ප්‍රකාශ කරනවා. ඒ වගේ කලින් කාලේ ඊ අවස්ථාවට මාරයන් පස් දෙනෙක් මාර සේනාව 10 දෙනෙක් මේ ආදි වශයෙන් දසවර සේනක ආදි වශයෙන් මේ සංඛාර වලට විග්‍රහ කරලා පෙන්නනවා. ඒක දෙයක් නෙමෙයි. මේ වසවත්ත මාර කියන්නේ ඒවායින් යුක්ත වෙලා ඒවා අග්‍ර කරගෙන ඒවා හොඳයි කියලා ගත්ත දිව්‍ය රාජ්‍යය කියන ඔය පරිණිමිත වසවත්ති කියන ලෝකේ. අන්න එයා තමයි වසවත්ති මාර කියන්නේ. ඉතින් ඒතකොට එයා මොකද කරන්නේ මේ කාරණේ දැකලා බලාපොරොත්තු හිටියා. දැන් ඔය අවස්ථාවෙන්ට ආනන්ද හඳුනාගෙන විශාල සංවේගෙ ඉපදිලා හිටියේ. බුදුරන් වහන්සේ මාරාන්තික දුක් විහෙතින් ඉඳලා ලෝහිත පක්කන්තික කියන රෝගයෙන් කොහොම වේදනා සහගතව වේදනාව විවසගෙන හිටියත් ඒ අවස්ථාවේදී නැගිලා ගන්න බැරි තරමට උන්වහන්සේගේ ශාරීරික විහෙතලපත් වුණා. දැන් උන්වහන්සේ පිරිනමන පායි දැන් පිරිනමන පායි කියන තත්ත්වෙද ආනන්ද හාමුදුරන්ට වැටහෙන මට්ටමට ආවා. අනේ එහෙම නම් වෙන්න එපා. එහෙම වුණොත් එහෙම ලෝකෙට විශාල පාඩුවක්. මම කොච්චර ගෞරවයකින් අපෝපස්ථාන කරගෙන ඉන්නේ ඊට පස්සේ මම කාට අපෝපස්ථාන කරන්නද මේ විශාල මානසික වැටීමක් වුණා. අන්‍ය වගේ අවස්ථාවක් ඉන්නකොට මොනවද කියලා කලෙවිත්තා සිහි බුද්ධි අඩු වෙනවා. තේරුම් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ බඳු අවස්ථාවක් ආනන්ද හාමුදුරන්ට ඒකාන්තයෙන් එන්න හේතු තිබුණා. ඒක ඊට ඉස්සෙල්ලා උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ අසාධ්‍ය සත්‍යයට පත් වෙලා ඉන්නකොට අදාද පිරිනුවම් පාවිච්චි කියලා මට හිතුණා. හැබැයි ඔබ වහන්සේ වැනි උත්තමී කවදාවත් නොකිය පිරිනුවම් පාන්නේ නැහැ කියලා මට හැඟුණා. ඒ නිසා එහෙම දෙයක් වෙනවා නම් ශ්‍රාවකින්ට හරි දැනුම් දෙනවා. එහෙම දෙයක් කළේ නැති නිසා උන්වහන්සේ කොච්චර අහාදුනා පිරිනුවම් පාන එකක් නැහැ කියලා මට හිතුණා. මට දිශාව වැටහෙන්නේ නැතුව ගියා. ඒ තරම් මානසිකත්වයේ වැටුණා. ඔයාදී වශයෙන් කියා තියෙනවා ඉස්සෙල්. අන්න ඒ වගේ අවස්ථාවක් ඉන්නකොට කියන වලක්වත් වටහා ගන්න පුළුවන් කමක් නැහැ. අදුණත් ඒක අත්දකින් දෙයක්. අදුණත් සමාජයේ විශාල කරදරයකට පත් වෙලා ඉන්නකොට ඒලාදී මොනවද කිව්වේ මොනවද කළේ මොකද්ද මේකේ අදහස මෙහෙම මේවා මතක තියාගන්නවත් හැකියාවක් නැහැ මනස වැටිලා. මෙන්න මෙහෙම තත්වයක් තමයි ආනන්ද හාමුදුරුවෝ ඒ අවස්ථාවේ උදා වුණේ. ඉතින් ඒකේ අවශ්‍ය බලපෑලේ තියෙන නිසා මාරපාක්ෂිකයෙකුට පුළුවන් යම් කිසි ශක්තියක් නිකුත් කරගන්න. එබඳු හිතන්න හැකියාවක් නැති වෙන විදිහට යම් කිසි කිරණ ශක්තියක් නිකුත් කරගන්න පුළුවන්. එහෙම ක්‍රමවේද තියෙනවා. ඒක පුණ්‍ය ඉරියෙන් පෙන්නනවා දෙවියන්ට. ධානා ඉරිය ආදී වශයෙන් අවිඥාලාභී අයටත් එහෙම විහිදෙනවා. යම් කිසි කෙනෙකුට හිතවිලි වෙනස් වෙන බලවේග නිකුත් කරන හැකියාව. හිතන හදපුවෙක හිතන බැරි වෙන්නේ නිකුත් කරන ශක්තිය. මෙහෙම දේවල් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේට උපරිම සම්පත්තිනුත් ඒක තියෙනවා. හැබැයි උන්වහන්සේට ජීවත් වෙන්න ඕනේ. දැම පිරිනුවම් පාලා බෑ කියලා ওই જાති අදහස් උන්වහන්සේට නෑ. අරිහතුන් වහන්සේලාට එහෙම වීඩන්නේ නෑ. නිසා එහෙම උන්වහන්සේලාගේ බලයෙන් අදිෂ්ඨානය කරලා කාටවත් මට විරුද්ධව පිරිනුවම් පාන කියන අදහස් දෙන්න එපා කියලා මාර්යාගේ හිත වහන්නේ එහෙම ඕනකමක් තිබුණේ නෑ. නමුත් මේ ලෝකේ එහෙමයිට තව කෙනෙකුගේ හිතක අදහස දුරු විරස් කරන්න. එන හිතක තිබෙන්නා වූ මතක සටහන නතර කරලා දාලා හිතාගන්න බැරි වෙන අදිෂ්ඨාන කරන්න. ඔය අවිඥාලාභී අයට හිතේ බලයක් තියෙනවා. කෙනෙක් හිතන් ලාභ හිතවිල හිතාගන්න බැරුව යනවා ඊට පස්සේ. මල්ලිකා දේවිය හත් දවසක් අපාගත වුණා මරණට පස්සේ. කොසල් රජුරවන්ට ඕනකව තියෙනවා මල්ලිකා දේවිය දෙවි ලෝකෙ ගියාද කියලා අහගන්න බුදුරජාණන් වහන්සේ. ඔය වෙලාවේ ගන්න නෑ අපාගත වුණා කියලා විශාල කලකිරීමකටපත් වෙනවා. මොකද මල්ලිකා දේවිය බුද්ධ ශාසනය කිරි බොහොම පැහැදිලිව හිටපු කෙනෙක් කියලා කියනවා. ඒ මෙන්න මේ වගේ අවස්ථාවකදී දැන් බුදුරජාණන් වහන්සේ හම් වෙන්න යනවා මල්ලිකා දේවිය උපන්නේ කොහෙද අහන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැකලා අදිෂ්ඨාන කරනවා. එහෙම මතක කරන්න බැරි වෙන්නේ. මේ වෙනේන්නේ දේවල් උන්වහන්සේ සමඟ කතා කරලා සාකච්ඡා කරලා යනවා. ගියාට පස්සේ යාලිකාවට ගියාම තමයි මම ගියේ මල්ලිකා දේවිය කොහෙද උපන්නේ කියලා අහගන්න බැරි වුණානේ. හිටනම් අහගන්නවා. ඊළඟ දවසෙත් යනවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා හිතා ගන්න බැරි වෙන්නේ. ඒ ගැන මතක් නැති වෙන්නේ. අමතක ඒවා කියන. ඊට පස්සේ මතක් කරන්න බැහැ. දැන් මේක ක්‍රමවේදීක හැටි අවිඥාලාවී බලයක හැටි. ඔව් දින 7ක් ගියනකම් ගියා. 7ක් යනකම් විහාර ගියාම ආගිය කාරණේ මතක නැහැ. 7න් පස්සේ මල්ලිකා දේවිය එතනින් චුත වෙලා දෙවි දේවගලක් කියලා උපන්න. ඊට පස්සේ දෙරියා අනේ ස්වාමීන් දින 7ක් තිස්සේ ආව කාරණයක් අහන්න. බැරි වුණානේ මතක ඇති වුණානේ. මොකද්ද? මල්ලිකා දේවිය කොහෙද උපන්නේ කියලා. සුගතියේ ඉන්නවා. ස්වර්ගයේ ඉපදිලා ඉන්නවා. බොහොම සන්තෝෂ වුණා. අනිත් සාමි මට මොකද වුනේ මේ දින 7 30 අහන්න බැරුණා. ඒ විලායෝ කැහුවනකොට විශාල සංවේගයක් ඇති වෙනවා. ওই දින 7 යනකම් දුගතියක ඉඳලා හිටිය ඔසුපත් නරකයේ. යම් කිසි පාපයක් පළදීලා. නැවත ඒක කල්ලල්ලන පාපයක් නෙමෙයි. ඒක දින මිනිස්සුලෝ දින 7කින් කාලී ඉවරන. ඊට පස්සේ තමයි දුගතිය ආවන පස්සේ තමයි ඔබට මගෙන් අහන්න අවස්ථාවක් ලැබුණේ කියලා පෙන්වුව අවස්ථාවක් ගැන සදා වෙනවා. එද කාලේ හිටු පුත්‍රයාට ධර්ම දේශනා කරන වචනේ අමතක වේවා අදහත වැටහේවා බුද්ධ අධිෂ්ඨානය කරගම අමතක වෙන වචනේ එක වචනයක්වත් මතක නැහැ කියන දහම් තේරෙනවා වචන මතක නැහැ එක පදයක්වත් මතක් කරගන්න දෙල මතක නැහැ සෝවාන් ඵලයටපත් වෙනත් අදහත හේතු වුණා වචන එකක්වත් දන්නේ නැහැ එක බල පදයක් ඉගෙන වරින් එක බුද්ධ වචනයක් මලයි ඉතින් කතා කරලා මම ඒ කිව්වත් උඹට කහවණු 1000ක් දෙනවා කියලා තාත්තා හොරන් දිලා උපක්‍රමකින් පුතා තිරිගණ්ඩියා වුයි කියලා සදාපි කාලෙදි උත්තරය. ඉතින් ඔය අවස්ථාවේදීත් වෙනනවා වචනේ අමතකේ රජිස්ථාන කරන වචන මතක් වෙන්නේ. ඒ වගේ දෙවියන්ට පුණ්‍ය දිදීන් ඔහොම කරන්න හැකියාවක් තියෙනවා. ඊට වඩා බලයෙන් අඩු නම් එහෙම, ඒ කියන්නේ බලයෙන් අඩු කියන්නේ සෝවාන් ඵලයේ මහා බලවත් බව ඇත්ත. ඒ වුණාට කාමරාගයයි ව්‍යාපාදයයි ඉවර කරලා නැති නිසා කාමරාගයයි ව්‍යාපාදයයි මාර්යාගේ පැත්ත. ඒ නිසා මාර්යාගේ පැත්ත ඒවා අයින් කරන්න ලැහැත්තිලා හිටලා අයින් කරලා නැහැ. අනාගාමී ඵලයටපත් වුණා නම් තමයි ඒක අයින් වෙන්නේ. කාමරාග ව්‍යාපාදි කාමරාග ව්‍යාපාදික ඇලෙන ගැටෙන ගති ලක්ෂණේ නිසා කාම ලෝකේ ඇතුළු කරන අයගේ ඒ බලවේගීර වහල් වෙන ස්වභාවයක් තියෙනවා. අන්නේ නිසා තමයි මාරදීවි පුත්‍රයාට හැකියාව තිබුණේ. මතක් වෙන්න නම් එපා, මතක් වෙන්න නම් එපා, ආරාධනා කරන්න මතක් වෙන්න නම් එපා. ඔය අදහ තමයි කොච්චර හරි ප්‍රකාශ යවන්නේ. ඒ ශක්තිය ගියාම ආනන්ද හඳුනගන්න මනස වැහෙනවා, මතක් කරන්න බැරි වෙනවා. හැබැයි හැම වෙලෙම වැකිවෙත් ඒකයි. ඒකේ විශේෂ අවස්ථාවක් ආවොත් තමයි පෙළඹෙවීම ඉන්නේ, මාර පෙළඹෙවීම ඉන්නේ. මොනවා හරි විශේෂ කාරණයකින් ගා හැමතැනම මාර්යාගේ බලපෑම ඉන්නේ නැහැ. ඒ ඕකේ වෙන්වීර බුදුරන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානයි නේද? පියාගේ බිම ඉඩවල. ඒකෙයි මුවන්ඩේපා. මාර්යාගෙන් බේරෙන්න ඕන නම්. අන්නේකින් අහකට ගිය ගමන් තමයි ඇලීමේ ගැටීමේ දාහයක් එන්නේ. සතර සතිපට්ඨානෙන් තොරයි ඒ වෙලාවේ. බුදුරන් වහන්සේට අසනීප වෙලා ඉන්න අවස්ථාවේදී ඇති වෙන සංවේගයේ සතර සතිපට්ඨානෙයි ඉඳි නෑ. සංවේග උපදන්න දෙයක් නැහැ. සියලු සංඛාර ධර්ම ආනන්ද අනිත්‍යයි කියලා මම පෙන්ලා තියනවා නේද? සියලු සංඛාර දුකයි අනත්තයි කියලා විග්‍රහ කරලා පෙන්ලා දීලා තියනවා නේද? ඉතින් ඇයි වඩන්නේ? තථාගතයන් වහන්සේ පිරිනම් පාන ධර්මතාවයක් නේ. ඇයි ඒකට ශෝක වෙන්නේ? මේ සතර හදි වට්ටානේ හිටියා නම් ඒ ශෝකේ ඉන්නේ නැහැ. ඒ වෙනම මාර්යාගේ පාස්තිකෙන්ට අල්ලන්න බෑ කියන්නේ ඒකයි. ඒ විනාය කියලා සෑම කෙනෙක්ම සතර හදි වට්ටානේ නැවති බුද්ධ භූමියේ ඉන්න. බුද්ධ භූමිය කියන්නේ ඒකයි. සතර සතිපට්ඨානයි. බුද්ධ භූමියේ හිටියොත් මාර්යාට කොටු කරන්න බෑ, මාර අදහස් වල වහල් කරන්න බෑ. ඔතනින් අහකට ගිය මොහොතක් අල්ලලා තමයි බුද්ධ ශ්‍රාවකෙක් නමුත් මාර පාක්ෂිකයෙකුට යම් මෙලපැවැත්වීමක් කරනවා නම් කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒතරොක තේරුම් ගන්න යන්නේ හැම දෙයක් එතන තියෙන්නේ. මාර ආවේශය කියලා කියන්නේ තන හැම දෙයක්. මාරාවීතිය විවිධාකාරයෙන් සිද්ධ වෙන. පදුට්ට මරු කියන එකත් මාරාවීතිය. පදුට්ට මාර කියලා කියන්නේ යම් ගැටීමක් හට ගන්නවා නම් ඒකත් පදුට්ටයි. පදුට්ට මනස මනසාචේ පදුට්ටේ. දුෂ්ට මාර කියලා හඳුන්වනවා ඒකට. සමහරවල් බ්‍රහ්මයින්ට ඔය විදිහට වික්ෂිප්තතාවයක් ඇති කරලා බුදුරණන් හතරේ බැනපු අවස්ථා තියෙනවා. දුට්ට මාරේ මම ඔබ දන්නවා. උඹේ හැටි දන්නවා කියලා ඒ විදිහට ඒ අවස්ථාව බුදුගණහතේ දුෂ්ට භාවී ස්වභාවී විග්‍රහ කරලකන් දේශනා කරනවා. බ්‍රාහ්මයාට නියම සිහිය එනවා. ඇත්තට මම වැරදි ආකල්පයෙන් නේදේ බුදුගණහතට වයින්. මෙන්න මෙහෙම අදහස් ඉන්න පටන් ගන්නවා. බබලෝට ගිහිලට බබලෝදී එක්තරා බ්‍රාහ්මයේ බුදුගණහතේ දොස් කියපු අවස්ථාවක් දැකලා ඒ අවස්ථාවේදී බුදුගණහතේ වෙන දුෂ්ට මාරේ මම උඹ අඳුරනවා. අන් එතන වසවාර්ති මාර කියන ඒ බුද්ධිලා නෙමෙයි. යා කාම ලෝකේ කෙනෙක්, කාම ලෝකේ කෙනෙකුට බ්‍රහ්ම ලෝකේ වෙන්නේ නැහැ. කොහොමද ගිහින් ආවේ තියෙන්නේ? බ්‍රහ්මයා බලන්න බෑ කාම ලෝකේ ඉන්න කෙනෙකුට. බ්‍රහ්ම බලන්න නම් බ්‍රහ්ම වුණ නම් කය මවන්න ඕනේ. මාරදීව පුත්‍රයාට පුළුවන්කමක් නැහැ බ්‍රහ්මට ආවේ වෙන්න. తాවකාලික නමුත් ඒ ස්වභාවයේ ඒ මොහොතේ ඉන්නේ එතන ඉක්මවපු තැනක. නමුත් පදුට්ට මානසිකත්වයකින් ඇති කරගන්න පුළුවන් අනුසේ වශයෙන් දීක තිබිලා ඒක ගෙවලා නැති නිසා බ්‍රහ්මයින්ට ඒ වෙලාවේ පදුට්ට මනස තමයි දුෂ්ට මාර කියලා හැඳින්වෙන්නේ. ඒතොර අන්නේ ද්වේෂය දුෂ්ට මාර කියලා හඳුන්වනවා. එහෙමත් මාර කියන මේ ස්වභාවයක් තියෙනවා. මේ මාර ආවේශ කියන එක විවිධාකාර ක්‍රම. මේ ලෝකයේට අයිති යම් තරමක් දී ඇද සියල්ල මාර. මාර සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. සාවිනි මාර මාර කියනවා. කුමක් නිසා මාර කියනවා? ඇස මාර මරුට අයිති. රූපේ මාර ඒවා මරුට අයිති. චක්කු විඥානයේ මරුට අයිති. චක්කු සම්පස්සේ මරුට අයිති. චක්කු සම්පස්සජා වේදනා මරුට අයිති. සෝතේ මරුටායිති සද්දේ මරුටායිති සෝත විඥානීය මරුටායිති සෝත සංස්පර්ශේ මරුටායිති සෝත සම්පස්සජා වේදනා මරුටායිති මේ ආදී වශයෙන් ඇසකන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය කෝණිය වෙලා ලෝකයන ඇති යමක් ඇද්ද ඒවා මාර ඒවා මරුටායිති මේ ආදී වශයෙන් මාර විග්‍රහ කිරීම විවිධාකාරයෙන් පෙන්ලා තියෙනවා වසවාති මාර කියන්නේ පුද්ගල මාරත්වය ඒක එකක් ඒකයි නිකයි පටලවාගෙන බෑ ඉතින් මෙන්න මේ ආකාර ස්වභාවයක් ඔය තියෙන්නේ ඉතින් අපිට පුද්ගලයාගෙන් අපිට ඇත්තට ප්‍රශ්නයක් ඉන්නේ අපි ළඟ තියෙන අනික් කණිකාව තමයි අපිට ප්‍රශ්නේ ලෝභයේ මාර ද්වේෂයේ මාර මෝහයේ මාර ඒ පුද්ගලයෙක් නෙවෙයි පුද්ගලයාගෙන් බේරුණත් අපි ළඟ ලෝභය තියෙනවා නම් ඒකෙන් නම් බේරෙන්න බෑ ද්වේෂයේ මෝහයෙන් බේරෙන්න බෑ ධර්ම මාර්ගය අනුගමනය කරලා ප්‍රඥාව මුල් කරගෙන ප්‍රඥාවෙන් අවබෝධය ලබාගත් දාට ලෝභ දේශ මෝහ කියන මාරත්වෙන් මිදෙන්න හැකියාව ලැබෙනවා ඒක කොහෙන්වත් ගිහින් කාටවත් කියලා බේරෙන්න පුළුවන් එකක් නෙමෙයි හැංගිලා බේරෙන්න පුළුවන් දෙයක් නෙමෙයි අන්න ඒකයි කියන්නේ මාර කියන ස්වභාවය එක එක ආකාරයි කිව්වේ ඒකයි ඉතින් අහන්නේ මේ අපලත් ආවේශයලා හිටන් එහෙම මාර්ගය වහන්න පුළුවන්ද කියලා ඉතින් විවිධ ක්‍රම තියෙනවා නැතුව නෙමෙයි යම් කිරි කාලයක අපි ආර්ය මාර්ගය පූර්ණේ කරන්න හරන උත්තරමේකුට මීට පෙර බවවලදී මොකද ඉතින් මාර්ගය පූර්ණිය කරන්න බැහැගත පළියට කෙලෙස් සංසිඳවලා නැහැ. ආරම්භකයේ පුද්ගලයෝ ඉඳ පුළුවන්. ඔය වෙලාවේදී ගිහිලා ඉතින් තමන්ගේ පුතේක් මහාන උනා නම් දුවේක් ගිහිලා බයිදි උනා නම් අර අම්මලා තාත්තලා ආදීන්ට පුළුවන් ගිහිලා පොළොවල ඔව අත්තලට වලින් කුඹි අපේ වස්තු ඔක්කොම උඹට දෙනවා. අපිට රකින්න කෙනෙක් නැහැ මොනව හරි කරන්න මොකද මේ කරලා අඬා හැපිලා දඟලනකොට අර හිත ආයතනයක් ආපසර උණු වෙලා හිට යනවා ගෙදර මට නම් බෑ. අම්මා දාලා ඉන්න බෑ තාත්තා දාලා ඉන්න බෑ මේ අඳුනාවල් ආහ මට බෑ මේක කරන්න එහෙනම් යම් සිවුරු වැල්ල වගේ සිවුරු වැල්ල යන්න යන මෙන්න මේ જાතිය හැම කොරලා තිබුණා ගිහින් අනුන්ගේ නිවනට බාධා පවුනලා තිබුණා අපිට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ මාර වාක්තික බලේ අපි කොටු කරනවා කර්ම විපාකයක් වශයෙන් එනවා විපාක මාර අන්න එහෙම ඇවිදලා හිටන් ඒකට ගැලපෙන්නේ යම් කිසි පරිසරයක් ඇද්ද පුද්ගලයෝ ඇද්ද සියල්ලෝම අනුකූලව මෙහෙයවන්ට පටන් ගන්නවා ඒ මෙහෙයවීමට කොටුනොත් අපිට සිද්ධ වෙනවා අන්නේ මාර පාක්ෂිකයේ ගොදුරු වෙන්නේ ධර්ම මඟ අනුගමනය කරන අයට වාදා පැමිණෙවුවෝ අවිද සිද්ධ වෙන කවදා හරි නිවන් දකින්න වාදා වලට ගෝචර වෙන්නේ විශාල බාධා කාරණේ මැද්දේ තමයි අපිට සිද්ධ වෙන්නේ නිවන් අවබෝධ කරගන්න මාර්ගය වලන් දෙන්නේ අපි අනුන්ගේ මාර්ගයේ කවදා හරි වැහුවා නම් ප්‍රමාද කෙරෙව්වා නම් අපිටත් විශාල කාලයක් මඟ වැහිනා ප්‍රමාදෙ සිද්ධ වෙනවා ඉතින් මේක කරන්න දෙයක් නැහැ මේකේ බෞද්ධ අතර තමයි වැඩි හරිය සිද්ධ වෙන්නේ මොකද අද විතරක් නෙමෙයි මීට වෙන හොඳට බුදුදහම දීප්තිවන්ත බබලන කාලෙක සංඝරත්නයේ බබලන කාලෙ තිබුණා ඒ කාලෙ මේ හරියට ළමගේ දරුවොත් එක්කලා පන්සලට ගියාම හාමුදුරුවෝ හම්බෙන්න ගියාම අර පොඩි ළමයි ඒකට හේතු වාසනාව අතේ ඉපදිලා ඉන්නවනම් අනේ තාත්තේ අනේ අපි මාත් මහණ වෙන්නේ මහා මහණ වෙන්නේ කියලා පොඩි ළමයි කෑ ගහනවා බෑ බෑ පුතේ ඔබලා මහණ කළා කොහොමද අපි බෙල්ල කැපුවත් යන්නත් දෙන්නේ මරලා එහෙනම් මරලා දාලා ඵලයේ අමගේ මල මලමිනිය උරි එතකයි යන්න දෙන්නේ මෙහෙම බොහෝ දැඩි වේග ගන්නවා ඒ වගේ වේග ගත්තාට පස්සේ අර ළමයි සමහරලාට අම්මගේ හිතරි දුවන්න බෑ තාත්තගේ හිතරි දුවන්න බෑ කියලා සමට අවශ්‍ය කාලේ අපතේ දාලා හිටන් අර ගිහිව ඉන්නවා ඉතින් අපිට මේ ලෝකේ හොඳ හින්දා මායාවේ පැත්ත හොඳ හින්දා තමයි නිවන් පැත්තට පහර ගැහිලි අන්න ඒ වගේ එක කරලා තිබුණා නම් එහෙම හරියට අපිටත් හුඟා පරක්කු වෙන්න නිවන් දැක ගන්න දිහිව ගිහිවම කරගෙන කවදා හරි ගලවර ගන්න වෙනවා මිස පැවිද්දෙක් වෙනවත් හේතු ආසනාවක් නැතුව යනවා පැවිද්දට පහර ගහව කර්ම විපාකයක හැටි මෙන්න මෙහෙම දේවල් එනවා අද මේ වැඩි හරියක් කියන බෞද්ධ කට්ටිය ඔය ගිහිව ඉඳෙන කොහොම හරි වඩවලා ඉන්නේ ඔය හේතුව ප්‍රධාන වෙච්ච නිසා පාතරේදී තමගේ දූවරු පුතු මහණෙන් හදනකොට එපා එපා පුතේ ඕක නතර කරන් ගිහියෙක් වෙලා ඉඳෙන කටයුතු කරපන්ක පින් ගහගන්නක පින් කරගනින්ක ඔහොම දීපුවා තියෙන විපාකේ තමයි අදත් වෙලා තියෙන්නේ කොච්චර මහණින් දාසයි හරි ඕනකමක් තියෙනවා බැයිදිරට මේ කඩිත කරගන්න. ඔහොමත් හම් වෙන්නේ නැහැ ක්‍රමයක්. ඒකට විරුද්ධව විවිධ හේතු එදෙනවා. අන්න ඒ වගේ අවස්ථාවේදී හේතුවත් ඕකයි. ඒ වගේ ධර්ම මාර්ගයේ වර්ණකොට. ඕක දාලා වැත්තරි භාවනා වැත්තකින් දාපන් අධ්‍යාපන ගානක අහවල් නැටුම තියෙනවා. අහවල් තෙල දිනා මෙන්න මෙහෙම හොඳ ලක්ෂණ යම්කිසි සම්දර්ශනය. එහෙන හොද ලක්ෂණ තරංගයක් තියෙනවා කුකුල් පොරයක් තියෙනවා වටු පොරයක් තියෙනවා එළු පොරයක් තියෙනවා හරක් පොරයක් තියෙනවා වරිංග වලන් යන හරියට යනවා එනගේ එක වරක් ওই જાතියේ වාකරේ විවිධාකාර තැන්වල සූදුවක් යනවා කූදුවක් තියෙනවා හවල් තියෙන. යන්නේ නැද්ද බලන්න. ඉ විවිධාකාර ක්‍රම. සමහර ලාට යම් කිසි විදිහක ඔය නගර සෝබිනී කියන කට්ටියක් ඉන්නවා. ඒ කාලේ හිටව නීත්‍යානුකූල වෙච්ච සම්මත වෙච්ච වෙසංගන. එයාගේ නැටුමක් තියෙනවා. ඉතින් ඕවා බලන් යන් කියලා ඊට වඩා හොඳයි කියලා බණ හඬේ දී කියලා ධර්මයේ සීකරේ නිදහසේ ඉඳ හදන කෙනා ඔය පැතර පොරවාගෙන ගිහිල්ලා නම් ඕවට එහෙම පෙළඹෙව්වා නම් අර මාර්ගයේ බාධා පැමිණෙව්වා නම් අපි දන්නේ නැහැ ඒක වලුකු ඔය බාධා තරම. නමුත් නිවන් දක්නා ජාති දක්වා බාධා වැද්දෙම තමයි යට යන්න වෙන්නේ. අන්තිම මරණාසන්න මොහොතක මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් අන්තිම මොහොතේ. එහෙමවත් ආර්ය බුද්ධිලේ හැටිය ලෝකේ වෙණී සිටින්නවත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. වතුර පොදක්වත් ගන්න හම්බෙන්නේ කෙනෙක්ගෙන් කෙනෙකුට යහපතක් වෙන්නේ. අන්න මේ වගේ අවස්ථාත් බොහෝ කොට එදෙනවා. ඉතින් ඒවට එදෙන්නේ මොකද? ඔය මාර්ගයට විරුද්ධව බාධා පැමිණවීම. ඒ වගේම ආර්යයන්ට විරුද්ධව කටයුතු කිරීම. මේ ආදී දේවල් වල මහා විපාක එනවා විදිහට. ඉතින් එහෙම කරදර එනවා නම් අපිට හරි අමාරුයි. දැන් අපි බාධා නැති කරගන්න ඕනේ කියලා විපාක මාර කියන කොටස ඒ විදිහට එනවා. අර පංච මාර කියන කෙනා විපාක මාරේ නැහැ. අවිසංකාර මාර. අපුඤ්ඤාවි සංකාර ක්‍රියාත්මක කියලා මග වැහි නැහැ. ඔය ක්‍රම එනවා. ඒ නිසා අපිට ඕන ඕන හැටියටම සියල්ල සකස් කරගන්න බෑ. කලත් තුල අපි වෙන මොනවද ගිනිච්ච වැඩ පිළිවිල ඒ ටිකෙන් තමයි ඔය බාධා ඉන්නේ. ඉතින් කරගත බාධාවත් දිනා ලේසියෙන් අත්හරගන්න බෑ. ඒ නිසා අපි බලන්න ඕනි. කොයි ක්‍රමයෙන් හරි කමක් නැහැ අප්‍රමාද කටයුතු කරලා කරලා කොහොම හරි මේකෙන් ගොඩ එන්නේ. ඒ අදහස තියාගෙන ඉවිල්ලා අපි කරන්න ඕනේ මොන තාලින් හරි සතර සතිපට්ඨානෙන් නිතරම කාලීගෙන උත්සාහ කරන්න ඕනේ. තමන් කරන කියන හිතන දේවල් ලෝභයේ තරහවට මෝඩකමට හේතු වෙනවද? මනසේ ඉඳලා හිටන් එහෙම තීරුම් අරගෙන ඒකෙන් මිදිලා කටයුතු කරගන්න සීනුවණින් ඉඳ පුරුදු වෙන්න ඕනේ. සිහිනුවන කියලා කියනකොට ලෝක සම්මත සිහිනුවන එකක්. ආර්යයන්ගේ සිහිනුවන තව එකක්. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියන ඥානෙ තිබුණොත්. ඔන්නේ නුවන ආර්යයන්ට සතර සතිපට්ඨානය වලන්න හේතු වෙන නුවණක් වෙනවා. ඒ ඥානයයි ඔය කියන්නේ. යම්කිසි හදාගෙන මේ කොම්පියුටර් හදන ඥානයක් තියෙනවා මේ ලෞකික වශයෙන්. ලෞකික වශයෙන් කොම්පියුටර් හදාගෙන තියෙන මේ නෝලක් තිබුණත් ඒක නෙමෙයි මේ නෝල කිව්වේ. ආර්යයන්ගේ නෝල කියන එක ඒක නෙමෙයි. දුක දකින්න නෝල. දුක්ඛ සමුදය දකින්න නෝල. දුක්ඛ නිරෝධය දකින්න නෝල. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දකින්න නෝල කියන එකයි මෙතන නෝල කිව්වේ. සතිපට්ඨානිය වැඩෙන්න ඕන අන්න ඒකයි. සතිය තුලින් තියෙන්න ඕන. මේ දුක කියලා දැක්කහම ඒකෙන් ඉවත් වෙන්න ඕන කියලා දකින්න හැකියාව. මේ දුක්ඛ සමුදය කියලා දැක්කහම මේ දුක්ඛ සමුදය දුරු කළ යුතු කියලා මනසේ වැටහෙන්න ඕන. මෙන්න දුක්ඛ සමුදයට හේතු වෙන්නා වූ තෘෂ්ණාවක් ආවා. එනකොටම දකින්න හැකියාව තියෙන්න ඕන. මෙන්න දුක්ඛ නිරෝධී සාන්තිය. අත්‍යන්තව ලැබෙන සාන්තිය සිහි කරන්න හැකියාවක් තියෙන්න ඕන. මේ සඳහා ගමන් කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මාර්ගාංග පිළිබඳ සිහි කරන හැකියාව තියෙනවා. අන්නේ කර කියනවා සිහිය. ඔය සිහියයි ඔය නුවණයි කියන දෙක අවශ්‍යයි කියන සති සම්පජාන. කායේ කායානු පිස්සපසි විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනසං කියලා ඔන්න ඔය සතියෙන් ඉන්නෝ. ඒ යාවදේ ඥානමත්තාය පතිස්සති මත්තාය කියව ඔන්න විදිහට ඥානෙ මුදුන්පත් වෙනවා සතිය මුදුන්පත් වෙනවා කියන එක වෙන්නේ. සතර සති පට්ඨානෙ වෙන්නට ඔය ක්‍රමෙයි. එහෙනම් චතුරාර්ය සත්‍යය දකින්නා වූ නුවණක්. ඒ වාගේම අර විදිහට ඒ මොහොතේදී මෙන්න මේක සැපයි කියලා පෙන්නාට මෙන්න මේක දුකයි කියලා දකින්න මලා තැනේකි වැටෙන ඒ හැකියාව සිහිය කියන්නේ එතෙන්ට. ඒක දකින්න ඕන. මේ තෘෂ්ණා ප්‍රිය හොඳ දෙයක් නෙමෙයි. මේක දුකට හේතුවයි කියලා. තමාට නැగిලා එනකොට ඔන්න දුකට හේතුව එකක් දුකට ඇදලාමන එකක් මට නැగిලා ආවා. ඒ දකින්න හැකියාව තියෙන්න ඕන. මෙන්න මේ සාන්ත වූ ප්‍රණීත වූ මෙබඳු ස්වභාවයේ දුක නිරෝධයේ නේද? මහතකින් ඒ අවස්ථාව දකින්න හැකියාව තියෙන සීහ තියෙන්න ඕන. මේ ඒ නිරෝධය කරගෙන ප්‍රතිපදාව නේද කියලා. මේ සම්මා දිට්ඨියයි, මේ සම්මා සංකප්පයයි, මේ සම්මා වාචාවයි, මේ සම්මා කම්මන්තයයි, මේ කියන්නේ සම්මා ආජීවයයි, මේක සම්මා වායාමයි, මේක සම්මා සතියයි, මේක සම්මා සමාධියයි. ඔය ටික දකින්න පුළුවන් හැකියාවක් තියෙන ඔරිණ සීහිය. ඕක තමයි ආර්යයන්ගේ තියෙන සති කිව්වේ.
සිහිය පිහිටවන්න කියෙත් ඔන්න ඔය ටිකටයි. ඔය සිහි නුවණ දෙකයි අපි කියන්නේ. දැන් නමුත් අද සිහි නුවණ කියන්නේ විග්‍රහ කරලා නැති නිසා මනා සිහි නුවණින් ඊටවල්ලා. ඕක උගන්වනවා. මේ මනා සිහි නුවණින් තමයි මම බෝම්බ හැදුවේ, මිසයිල් හැදුවේ කියලා නෑ කියන්නේ. මොකද සිහියක් තිබෙනවා උගත කඩා ගන්නවා. බෝම්බ මේ ගැට ගහන්න ගිහින් කල් තියාපු අත්තු කර ගන්නවා. ඒ මහා සිහි නුවණ කිව්වා නුවණින් තමයි ගල් කැටි එක තියලා මේ ඉතින් මේ අවශ්‍ය වෙඩි බෙටි තියලා මේක මෙච්චර යන්තම් ගෑවුනොත් මේක ගිනි ගන්නවා. ඒතර මේ වෙඩි බෙත් වලටපත් වෙනවා. මේක මෙහෙම ක්‍රමයක් තියෙන. ඒකින් දැක හිම කරගන්න නැතුව බේරගන්නේ මෙහෙමයි. පොරුන් ටිකක් හරි තියෙන වෙලට මේක හදා ගන්න ඕනේ. ඉතින් බොහොම යම්සි කරමු. මේ විදියක් හදාගෙන අපි බොම්බත් හදනවා. ගැවුවක් පැත්ත විනාසයි. නමුත් ඒක හෙල්ලෙන්නේ නැති වෙන්නේ, පොඩි වෙන්නේ නැති වෙන්නේ ගන්න ක්‍රමයක් හදලා තියාගෙන ඕන දෙයක් ක්‍රියාත්මක කරන්න ලෝකේ තියෙන සිහි නුවණ කියලා එකක් භාවිතා කරනවා. ඒ දෙක නැති කාට ඒක කරගන්නත් බෑ. එහෙම එක කරන්න ගියොත්ම ගත් කලා ගන්න එනවා. ඒක අමතරව පත්තු කරගෙන. අන්න ඒකයි කියන්නේ ඒවා සිහි නුවණ කියන එහෙම එකක් ලෝකේ තියෙනවා. ඕක නෙමෙයි අපි දන්නේ. ඔය පෙර ඇසු විරුදහම වෙයි. ඒ සිහි නුවණ. මේ ආරි විනයතර තියෙන පුබ්බේ අනනුසු දේසු ධම්මේසු. පෙර නොඇසු විරුදහම. බුදු පියාණන් වහන්සේ දේශනා කළා ඒ මාධ්‍ය දැනගත්තට පස්සේ දැනගත්තා මිස. අපිට ලෞකික ලෝකයේ දොර කාගෙන්වත් අහගන්න නැහැ. අපි ලෞකිකව මානසිකත්වයෙන් හිතලා තේරුම් ගන්නවත් බෑ තනියි. අන්නේ මෙයාට කියනවා කුබ්බේ අනුනුසු දේසු ධම්මේසු. පෙර නොඇසු විරුදහම් කියන්නේ ඒකයි. මේ පෙර නොඇසු විරුදහම තෝරා ගන්න ඕනේ. එහෙම තෝරාගත්තොත් තමයි මේ ආර්ය මාර්ගයේ පූර්ණිය කරගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේක අහන්නේ ඉතින් එවත් වන්නා මාරාවේසියක් එනවාද කියන අපි ඔය සතියෙන් ඉඳ ප්‍රගුණ කරගත්තොත් යම් දවසක මෙවදු අවස්ථාවක් එනවනම් ඒක තේරෙන්න පටන් ගන්නවා. යම් අමනුෂ්‍ය බලවේගයක් එන්න පටන් ගත්තොත් ඒ අමනුෂ්‍ය බලවේගයේ මෙන්න වෙනසක් එනවා. මේක මගේ නිදහස් හිතවිලට බාධාව. තමන්ට මෙහෙ යවෙන ගතියක් එනවනම් තමන්ට වැටෙන්න පටන් ගන්නවා. මේ මම නෙමෙයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මොනවා හරි බලවේගයක් මාව තල්ලු කරන ගතිය මට දැනෙනවා. අන්න එහෙම තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. අවධානියෙන් ඉන්නවනම් තමා පිළිබඳ අවධානියෙන් ඉන්නකොට ඔය ක්‍රමීටි එක වැටෙන්න පටන් ගන්නවා. අන්න සිහිනුවණින් ඉදීම සතර සතිපට්ඨානිය වෙන්නකොට ඇදෙන ක්‍රමවිදිය හැටි. ඒ වෙනුවට මේ බාහිර ප්‍රශ්න ඉන්නේ නැහැ. ඕකේ දකින්න ඕනේ. ආර්ය මාර්ගයට පත් වෙන්න උත්සාහ කරනවා ඒකේ මාර්ගය වැහෙනවා නම් ඒකත් දුකක්. ඒක දුක්ඛ කරසර වැඩෙනවා. ඇයි වැහෙන්න හේතුව කියලා දැක්කහම දුකර හේතුව දකින්නවා. අන්නේ හේතුව නිරෝධ කළොත් ආර්ය මාර්ගය විවෘත වෙනවා නම් ඒ දුක නිරෝධයි කියලා දකින්නවා. ඒ විවෘත කරගන්න ආර්ය මාර්ගයේ යම් කිසි උපනිශ්‍රියක් ඇද්ද? ඒක තමයි ඒකින් ගෙවෙන කියන මාර්ගය කියලා දකින්නවා. මෙහෙම නුවණින් තෝරාගන්න හැකියාව ලැබෙන්න ඕනේ. එක එක්කෙනාට තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳලා දෙන්න ගුරුවරු නැහැ. තමා සිහිනුවණින් නිතර ධර්මයේ ගුරුවරයා කරගෙන ওই වර්ධනය කරගෙන වෘතු කර ගන්න ඕනේ. ඒ කරන ක්‍රම රටාව ක්‍රමවේදයන් දේශනාවදී දේශකයන් වහන්සේලාගෙන් අහ ගන්න ඕනේ. ඒකයි කාරණේ. ඒ ක්‍රමෙන්නේ තේරුම් අරගෙන තමයි ඒ මඟ වඩන්න ඕනේ. ඒතර ඔය විදිහට තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගත්තාම අපිට පුළුවන් මාන පාක්ෂික බලවේග වලට සම්බන්ධ නොවි ඒ මාර්ගයේ වඩා ගන්න. ඉතින් අහන්නේ මේ මොකද්ද නුවණින් කටයුතු කිරීමද නැත්නම් වෙලක් දෙයක් තියෙනවා කියලා අහනවා. දැන් නුවණින් කටයුතු කිරීම කියන එක විග්‍රහ කරලා දුන්නා. සිහි නුවණ කියන්නේ මොකද්ද කියලා පෙන්නලා දුන්නා. අන්න ඒක තෝරා ගන්න ඕන එක පෙර නොඇසු විරුදහම බුදු වාසිතිය තුළින් බුද්ධ ධර්මයේ තුළින් සාක මාධ්‍යයෙන් ඇදී හරි අහගන්න හම්බුණා නම් ඒ වටිනාකමයි ලැබුණේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ ආර්ය මාර්ගයේ වඩන කෙනාට සිහි නුවණ කොතනද තියෙන්නේ කියලා දකින්න ඕන ක්‍රමය. ඒකයි සිහිය, ඒකයි නුවණ.